ගරු විමල් රත්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉදිරිපත් කර තිබෙන කල්තබීම් යෝජනාවේ සඳහන් පරිදි සංචාර කර්මාන්තයට මේ පැවති ඇති වී තිබෙන දේශපාලන අර්බුදය නිසා තිබෙන බෙදවැටීම ගැන තමයි මේ විවාදය පැවැත්වෙන්නේ. නමුත් මුලින්ම අපි කියන්න ඕන කම තිබෙනවා, එකක් තමයි පාර්ලිමේන්තුව අපි මිට කල්නුත් ආණ්ඩු පක්ෂයේ මේ කතාකර ජෝන් අමරතුංග මහතාලා මන්ත්‍රීතුමාලා අමාත්‍යංශ දරද්දිත් කල්තැම්මිම වාදවලදී පාර්ලිමේන්තුව මෙහෙම සභාවයක් තිබුණා. සමහරට උත්තර දෙන්න ඇමතිවරු හිටියෙත් නෑ. නමුත් දැන් මේ මාසක පමණ කාලයක් අපිට ඉතා පැහැදිලිව පේන තිබෙනවා මේ පාර්ලිමේන්තුව රැස් කරන්න වෙලා තිබෙනවා මෛත්‍රීපාල රාජපක්ෂ නීති විරෝධී ආණ්ඩුවට එරෙහිව ව්‍යස්ථාදායකයේ බලය පෙන්වීම සඳහා. නමුත් අනිත් පැත්තෙන් ගත්තොත් මේ කරන විනාශය ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ බලතණ්හාවට මේ කරන විනාශය කොපමණද කියන එක තේරෙන්නේ නැති එක ඇත්තටම ඉතාම විශාල ප්‍රශ්නයක්. අද අපි මේ කල්තබිම් විවාදවලදී විවාද සඳහා ඉදිරිපත් වෙමින් යම්කිසි කරුණක් කියන එක ඇත්ත. නමුත් වැදගත්ම දේ තියෙන්නේ පාර්ලිමේන්තුව මෙහෙම يعني මෙහෙම රැස් කරන්න දැන් සමහර අයනවා පාර්ලිමේන්තුව මෙහෙම රැස් වෙන්නේ ඇයි කියලා. දැන් එහෙම ගත්තොත් එimhe ඒකේ පැත්තක් තියෙනවා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටු වලට කතා කරන්න නෙමෙයි. නව අරිපතර ගත්තොත් එතන හොර කැබිනට් එකක් රැස් වෙනවා. 100ට 100ක් ජනවරම 100ට 100ක් උල්ලංඝනය කරන මේ රටේ හිටපු හැම ජනාධිපතිවරයාම හැම ආණ්ඩුවක්ම ජනවරම 60කට 70කට වඩා උල්ලංඝනය කළා තිබෙනවා. ඒ නිසා තමයි අවුරුදු 70ක පාලනයෙන් පහුගිය අවුරුදු 40ම වගේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා අන්දස් පක්ෂයට 2010 ඇරෙන්න අර යුද්ධය අවසන් වෙලා ආපු ඡන්දය අරුණාම 94න් පස්සේ එකම වෙලාවකවත් බහුතර බලයක් එන්නේ නැත්තේ 113 ආණ්ඩුවෙන් නැත්තේ ඒක නිසා. නමුත් ඒ හැම ආණ්ඩුවක්ම 60 70ක් හත්ත 80ක මට්ටමකට ජනවර මුල්ලංඝනය කරනවා මිසක් 100ක්ම ජනවර මුල්ලංඝනය කළා නැහැ. නමුත් අද තිබෙන්නේ 100ක් ජනවර මුල්ලංඝනය කළා තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. ඊළඟට ගත්තොත් එහෙම දැන් මේ ජනවරම උල්ලංඝනය කරලා පාර්ලිමේන්තුවේ බහුතර බලය නැතුව පාර්ලිමේන්තුවේ 113ක් රාජපක්ෂ මෛත්‍රීපාල කණ්ඩායම නැහැ කියන එක ඉතා පැහැදිලි කාරණා. ඒක වුන් පවා දන්නවා. එසේ තිබියදී කිසිදු ලැජ්ජාවක් නැතුව කිසිදු හිරිකිතයක් නැතුව නීති සියල්ල කඩමින් හොරු කණ්ඩායමක් වගේ පාර්ලිමේන්තුවේ බලය අල්ලගෙන මට මතක් වෙන්නේ අර සමහර හොලිවුඩ් මේ ත්‍රිලර් ෆිල්ම්ස් අර හොරු කණ්ඩායම් බැංකුවට පැනලා කොටු වුණා මුන් ඒ බැංකුවේ ඇතුලේ තුවක්කු දාගෙන බෝම්බ තියාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අද වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට එක කරන්න හැදුවා. පාර්ලිමේන්තුව අපි සමත් වුණා හොරු කණ්ඩායම එළවලා දාන්න. අද උන් රටේ තනතුරු ටික අල්ලගෙන රටේ අමාත්‍යංශ අල්ලගෙන රටේ ආයතන අල්ලගෙන මේ කටයුත්ත කරනවා. ඉතින් ඒ නිසා ඇත්තටම ගත්තොත් එහෙම මේ කුමන්ත්‍රණය පාර්ලිමේන්තුව තුල පරාජය පත්තලා තිබෙනවා. අධිකරණය තුල සැලකිතු ප්‍රමාණයකින් පරාජය පත්තලා තිබෙනවා. විදේශ රටවල් අපි හිතමුකෝ අධිරාජ්‍යවාදී රටවල් ලෙස නම් දරාපු ලංකාවට බොහෝ වෙලාවට යම් යම් කරදරම කරන රටවල් පැත්තක තියන්න. දැන් මාලදිවයි අඩු ගානේ මාලදිවෙනවත් ලංකාව පිළි අරගෙන නැහැ නේ. මේ ලංකා ආණ්ඩුව පිළි අරගෙන නැහැ නේ. දැන් මාලදිවෙන අධිරාජ්‍යවාදී සුදු රටක් නෙමෙයි. දැන් ළඟ මහින්ද රාජපක්ෂත් ගිහිල්ලා ව්‍යාපාර කරපු මහා වැදගත්කමක් දුන්නු සීෂෙල්ස්වත් ළඟදී මෛත්‍රීපාල සිරිසේන මහතාත් අකහණිය ගියා. සීෂෙල්ස් මන් දන්නේ නැහැ මොකට ගියාද කියලා. අඩු ගානේ සීෂෙල්ස්වත් පිළි අරන්නේ නැහැ නේ. ස්වාසිලන්තවත් පිළි අරන්නේ නැහැ නේ. එතකොට ඒවා අධිරාජ්‍යවාදී රටවල් නෙමෙයි. ඒ නිසා අපිට පේනවා දේ තමයි ඊටාම දරුණු ඊටාම නරක පූර්වාදර්ශයක් මේ රටට මුළු රටටම ලබා දෙමින් තිබෙනවා. දැන් මේ මහින්ද රාජපක්ෂ මහතා බලයටපත් කිරීම සම්බන්ධ ප්‍රශ්නේදී ඔය පොට්ටුවේ සමහර මන්ත්‍රීවරු අමාරුවෙන් ගොඩනගාගෙන තියෙන තර්කයක් තියෙනවා. මේ 2015 ජනවාරි 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරද්දී රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණෙත් මන්ත්‍රීවරු 47යි. ඒ නිසා මේක මොකද පත් කරාම කියලා. ද අපි හිතමු ඒක වැරදී කියලා පත් අපි දන්න එක සදාචාර විරෝධී වෙලා. එකට යම්කිසි නීති මීට කඩක් කියලා තිබුණා 19 වෙනි සංශෝධන තිබුණ නැති නිසා නමුත් අපි හිතමු ඒක දේශපාලන වශයෙන් වැරද්දා. දැන් මේ දේශපාලන වැරද්ද. නමුත් ඒ වෙලාවේ අපි දන්නවා මේ පොහොට්ටුවේ නැත්තම් ශ්‍රී ලංකා මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම හිටියේ පණ බය වෙවුල වෙවුල තමන් කරපු අපරාධවලට අහු වෙන්න බය. ඒ නිසා එතුමලා මොකද්ද කරේ? ඒ වෙලාවේ අගමැතිකම පමණක් නෙමෙයි. ඒ වෙලාව ඕනේ හැටියේ රයින් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාස භංගයක් ගේන්න තිබුණා. ජනතා විමුක්ති ප්‍රමුඛට තිබුණේ ඒ වෙලාවේ මන්ත්‍රීවරු 3 දෙනායි. අපි ඒ වෙලාවෙත් ඒක මතු කරලා තිබුණා. මේක පත් කිරීම සාධාරණ සදාචාර සම්පන්නද කියලා. මොකද ජනවරමේ තිබුණා කියලා නීති විරෝධී දේවල් කරන්න බෑ. දැන් ජනවරමේ තිබුණා කියලා පුළුවන්ද? ජනවරමට ඕන ඕන දේවල් දාන්න පුළුවන්. නමුත් මේ රටේ නීති පද්ධතියක් තියෙනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා හිතන විදියට හරියට වෙන කවුරු හරි ජනවරමට තිබුණා කියලා හැමදේම කරන්න බෑ. ජනවරම ක්‍රියාත්මක කරන නීති වලින් නැත්තම් හැම පාර්ලිමේන්තුවකට පස්සේ තීරණ නීති අහෝසි වෙන්න ඕන. දැන් ජනවරමක් ගන්න පුළුවන්ද? මේ පාර්ලිමේන්තුව විකුණනවා කියලා රාජපක්ෂ පවුලට හරි වික්‍රමසිංහ පවුලට හරි. එහෙම බෑ. ඡන්ද දුන්නත් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි ඊටාම වැරදි සහගත ලෙස මේ දැන් මේ 2015 ජනවාරි 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරද්දී ඕන හැටිය පරද්දන්න තිබුණා. කතානායකතුමා හැටියේ මහින්ද රාජපක්ෂ මහතාගේම සහෝදරය චමල් රාජපක්ෂ මහතා. ඒ වෙලාවේ විශ්වාස බංග මොනවත් ගෙනාවේ නැහැ. ඒ වෙලාවේ පණ බයේ බාර දීලා බය ගැහි ගැහි තමයි හිටියේ. ඊතරකුත් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකමත් අවිල්ලම බාර දුන්නා. දැන් එහෙම තිබිලා දැන් මතු කරනවා මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා පත් කරාට කරාම මොකද්ද වෙන්නේ? අර වෙලාවේ අරක කරානා. අපි ඒක තමයි කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වැරදි පූර්වාදර්ශයට ඒ වෙලාවේ ඒ වැරද්ද කරද්දි අවශ්‍ය සාකච්ඡාව අවශ්‍ය සංවාදය අවශ්‍ය විවේචනය මතු නොවිච්ච නිසා තමයි අපි දකින්නේ අදත් ඒ වැරද්දම තවත් ඊටත් වඩා වැරදි කරමින් යන්න හදන. ඒ නිසා අපි දෙකයි කියන්නේ මේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහු විසින් මේ කරගෙන යන ඉතාම වැරදි දේශපාලන වශයෙන් ඉතාම නරක පූර්වාදර්ශ සියල්ල පරාජයපත් කළ යුත්තේ ඒවා ඉතාම නරක ගණේ. ඉතාම නරක ගණේ ලේවැකි දේශපාලන කුමන්ත්‍රණ බාට පත් වෙන්න පුළුවන් කම තියෙන නිසා. ඒ නිසා මම සංචාර කර්මාන්තයේ සම්බන්ධ කතා කරන්න කැමති කෙටි වෙලාවක් නමුත් ලැබී තිබෙන වෙලාව ඇතුලේ කියන්න ඕන කම තියෙනවා මේ මූලික කාරණේ. ඒ නිසා මේක ඉතාමත් වැරදි පෝදාදර්ශයක්. ඒ නිසා අනිවාර්යයෙන් මේ නීති විරෝධී මෛත්‍රීපාල රාජපක්ෂ පාලනය අනිවාර්ය වශයෙන් පරද්දන්න ඕන. මේක මේ අනීතික පාලනය ගෙදර යවන්න ඕන. ඒ නිසා ජනතා මිතුර වශයෙන් අපට ඒ සම්බන්ධව අපි පැහැදිලි ස්ථාවරයක් අරන් ඉන්න ඔබතුමා දන්නවා. අපි පක්ෂයක් වශයෙන් අපේ තිබෙන ඡන්දපදනම් ලොකු වෙන්න පුළුවන් පොඩි වෙන්න පුළුවන්. නමුත් අපි කිසිම ප්‍රශ්නයක් පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්නේ නැතුව හොඳින් සාකච්ඡා කරන්නේ නැතුව ඒකේ ගැඹුර සෝල බලන්නේ නැතුව කඩාපයින් මැදිහත්තර පක්ෂයක් නෙමෙයි. ඒක අපිට ඉතිහාසයේ අපි උරුම කරන් තියෙන එක දේශපාලන එක්තරා දේශපාලන වටිනාකම. ඒ නිසා අපි දකිනවා මේක බරපතල අනතුරක්. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ වත්ත කියලා හිතාගෙන ලංකාව පාලනය කරන්න හිතනවා නම් අපි සිරිසේන මහත්තයාට කියන කැමැති ඒක ඉතාම එක්ස්ට්‍රීම්ලි සෝරි. අද සිරිසේන මහත්තයාගේ සයිකේ සිරිසේන මහත්තයාගේ මානසිකත්වයේ තියෙන්නේ මරාගෙන මරන බෝම්බකරුවෙක් වගේ. එතුමා දේශපාලන වශයෙන් නන්නත්තරලා තියෙනවා. එතුමා තනියම විනාශ කරන වෙනුවට එතුමා කවද කරන්න හදන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමා එතුමා රටත් විනාශ කරන්න යන හදනවා. අපි අර ඉස්කෝලේ ගිරගෙන තියෙනවා යණ යකා කොරහත් බිඳගෙන යනවා කියලා. අපි ඒක ලියුවට දැකලා තිබුණේ නැහැ. මම හිතනවා ලංකාවේ පාසල් දරුවන්ටත් රටේ ජනතාවටත් ඒ යකා කොරහ බිඳගෙන යන්නේ කොහොමද කියලා තමයි දැන් මේ දවස්වල ළඟ දක්වන්නේ. හැබැයි අපි ඒ දුර්වල යක්ෂයාට කියන්න කැමති ඕන දෙයක් තමුන්නාසේ ගෙදර කරගන්න රටට හානි කරන්න එපා. මොකද මම කියන්න කැමති මේ නීති විරෝධී වැරදි සහගත කටයුත්ත නිසා රටේ සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම ගැන විවිධ මන්ත්‍රීවරු කිව්වා. මම මේ සමග හැන්සාර් කරන්න කැමැති අපි කොච්චර අපේ ලංකාවේ විදේශික සංචාරකයන්ගෙ පැත්ත ගත්තොත් ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝප රටවලින් තවමත්. චීනයෙන් ඉන්දියාවෙන් ගොඩක් එන බව ඇත්ත. නමුත් වැඩි මුදලක් ගෙනෙන සංචාරකයන් තවමත් එන්නේ යුරෝප රටවලින්. මම මේ සමග හැන්සාර් කරනවා එක්සත් රාජධානිය එකන බ්‍රිතාන්‍ය එක්සත් ජනපදය ඕස්ට්‍රේලියාව කැනඩාව ජර්මනිය ප්‍රංශය මේ රටවල් වලින් මේ වර්තමාන ඇති වී තිබෙන දේශපාලන නීති විරෝධී තත්ත්වය නිසා ඉදිරි සංචාරකයන්ට නිකුත් කරන ලද ඒ ට්‍රැවල් වෝනින්ග්ස් සම්බන්ධ ලේඛනය මම මේ සමග හැන්සාර් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඒක කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. මේ රටේ මේ අනීතික පාලනයට විරුද්ධව නැගිටිය යුතු සමහර සමාජ කණ්ඩායම් ඉන්නවා. මේකන සාකච්ඡා කළු සමහර සමාජ කණ්ඩායම් ඉන්නවා. ඔවුන්ගේ ස්වභාවයක් තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටට මොන වුණත් කමන්නේ අපේ බිස්නස් හරියනවා නම් කියලා. එහෙන් පිරිස ඉන්නවා. අපේ පඩි හම්බෙනවා නම් රටට මොන වුණත් කමක් නැහැ කියලා පිරිසක් ඉන්නවා රටේ. නමුත් අද අපි හිතනවා එහෙම සිටීමෙන් අපිට මේ රට බේරගන්න බෑ මේ අනීතික දුෂ්ට බලවේගේ. ඒ නිසා තමයි අපි ජනතා මිත්‍ර විදියට දුර දැකලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 25 වෙනිදා හවස 26 වෙනිදා හවස මේ ආකාරයේ පිස්සුවක් රටයි කියලා අපි දැනගෙන නොහිසිටියට එතුමාගේ සීදිනසා ගන්නා මානසිකත්වය 2018 පෙබරවාරි ඡන්දෙන් එතුමා ලැබපු දැවැන්ත පරාජයෙන් පස්සේ වැඩි වෙන බව දැනගත්ත පස්සේ තමයි අපි 20 වෙනි සංශෝධනය ගෙනා මේ පාර්ලිමේන්තුවට විදායක ජනාධිපති ධූරයට කරන්න පුළුවන් හානිය රටකට කරන්න පුළුවන් හානිය රටකට කරන්න පුළුවන් හානිය කොපමණද කියලා දන්න නිසා තමයි අපි පක්ෂයක් වශයෙන් එක ගෙන අපි පාර්ලිමේන්තුවේ කිසිදු බලයක් නැති ජනාධිපතිවරයෙක්ට මෙතරම් හානියක් රටකට කරන්න පුළුවන් නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුවේ යම්කිසි බලයක් සහිත ජනාධිපතිවරයෙක්ට අනාගතයේදී කරන්න පුළුවන් හානිය කොපමණද කියලා අපිට මැනගන්න පුළුවන් දැනටමත් අපි ඇති වෙන්න හානි කරගෙන තිබෙනවා එවැනි ජනාධිපතිවරුන්ගේ ඒ නිසා අපි කියන්න කැමති රටේ ආර්ථිකය සහ මුලින් විනාශ කරලා දානවා දැන් සංචාරක කර්මාන්තේ මටත් තොරතුරු සමහර සංචාරක හිමියන් කිව්වා සාමාන්‍ය ගිය නොවැම්බරේ ඉඳලා මේ නොවැම්බරේ දක්වා මේ නොවැම්බරේ සංසන්දනය කරොත් සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරි බිඳ වැටීම පැමිණීම බිඳ වැටීම 15%ක් පමණ වෙලා තිබෙනවා 15%ක් පමණ වෙලා තියෙන තාම මේ අවසාන ගණන් හිලවු නැති නිසා ඒ වගේම ඒ වැඩ කරන සේවක සේවිකාවන් මම හිතන වෙනත් මන්ත්‍රීතුත් කිව්වා මට ලැබෙන සර්විස් චාර්ජස් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ආර්ථිකයට පැහැදිලිවම බලපානවා. මොකක් වෙනුවෙන්ද මේ? දැන් රට බෙදෙන වගේ අනතුරුකදී නම් මේක වෙන්නේ. රටට විශාල විදේශ ආක්‍රමණයක් වගේ වෙලකදී නම් මේක වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුම අපිට මේක තේරුම් ගන්න පුළුවන්. මේ මොකද්ද? මෛත්‍රීපාල උන්නේ හැට ඊළඟ පාර ජනාධිපති වෙන්නත් මහින්ද රාජපක්ෂ මහත්තයාට එයාගේ බලතණ්හාව සහ එයාගේ නඩු ටික ආරක්ෂා කරා. ඔබතුමා දන්නවා අපි අධිකරණ නිසි ගෞරව ඇතුව කියන්නේ අධිකරණ නිසි කවුරු ඇතුව කියන්නේ දැන් මීට කලිනුත් මේ නඩු සම්බන්ධකව රාජපක්ෂ පවුලටත් නාමා රාජපක්ෂ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතාට බැසිල් රාජපක්ෂ මහතාට ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඊට පස්සේ අද රාජපක්ෂ කල්ලිය සමග ඉන්න ඇමතිවරුන්ට වීරවංශට මහින්ද නන්දලුත්ගම ගේලට මේ හැම කෙනාටම වගේ මේ දිනවල නඩු තිබෙනවා දැනට නඩු කීපයක් හැදෙව්වා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුව කල් දබ්ලා තියෙනවා මට තාම දිනයක් දැනගන්න මම මාස ගණනාවකට එහාට බැසිල් රාජපක්ෂ මහතාගේ නඩු කල් ගිහිලා තියෙනවා වීරවංශගේ නඩුව මැයි වලට කල් ගිහිලා තිබෙනවා දැන් අපි උසාවියට මොකුත් කියන්නේ නමුත් අපි දන්නවා නීතිපති දෙපාර්තමේන්ත මොකද වෙන්නේ මේ නඩු හැම එකෙම කරු නියෝජ්‍ය කතානායකතුමනි නීතිපතිවරයා හිටියේ මේ හොරුන්ට විරුද්ධව මේ දූෂිතයන්ට විරුද්ධ පැත්තේ දැන් අද නීතිපතිවරයා කාගේ පැත්තේදී අද නීතිපතිවරයා ඉන්නේ හොරුන්ගේ පැත්තේ මොකද නීතිපතිවරයා කියන්නේ පුද්ගලයා කියන්නේ මම කියන්නේ ඒ දෙපාර්තමේන්තුවට ඉන්න මේ දෙක තමයි ඒක තමයි දැන් කරමින් ඉන්නේ ඉතින් ඒ නිසා රාජපක්ෂගේ හොරකම් රැක ගැනීමේ උමනාව රාජපක්ෂට තියෙන බලතණ්හාවට සහ මෛත්‍රීපාල උන්නෑගේ දෙවනිවර ජනාධිපති වීමේ සිහිනයට තමයි මේ රටේ සංචාර කර්මාන්තයත් මේ රටත් මේ විනාශ කරන්නේ නැත්තම් මේකෙන් ලැබිච්ච ප්‍රතිඵලය මොකක්ද ඒ නිසා අපි දකින දේ තමයි අද මේ විනාශකාරී தত্ত্বය මේ විනාශකාරී தত্ত্বය දැන් හරියට මාසයක් ගිහිලා තිබෙනවා දැන් මේක පේන හැටිය තවත් දිග්ගැස්සෙමින් යන බව තමයි පේන්නේ ඒ නිසා අපි පැහැදිලිවම දැන් රාජපක්ෂ කණ්ඩායම කියන දේ තමයි ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ වෙන්නේ නැහැ කියලා කරු ජයසූරිය මහතාට විශාල විවේචනයක් ගොන්නා අපි ඉතාල පැහැදිලිවම මීට කලින් අනුර දිසානායක මන්ත්‍රීතුමාත් කිව්වා ගරු කතානායකතුමා පාර්ලිමේන්තුවේ ගෞරවත්වයත් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එතුමාගේ එතුමා විසින් කරන ලද කාර්යභාරය අපි ඉතාමත් මිහිලින් අගය කරමු. ඒ තර්ජනයට බිය යුතු නෑගරුක නියෝජක කතානායක. අපි ඒක දිගටම හිටියා. අපි ඒ ස්ථාවරය දිගටම හිටියා. අද ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තුවෙන් පලා ගිහිල්ලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ එන්නේ තුව රටපාලනය කරන්න කොහෙන් ඉඳන්ද? මැදමුළුවෙන් ඉඳන්ද? දැන් පාර්ලිමේන්තුවේ එන්නේ නැතුව රටපාලනය කර පාර්ලිමේන්තුව හදලා තියෙන රටපාලනය කරන්නනේ. අනික අපේ පාර්ලිමේන්තුව ගත්තොත් ඇමතිවරුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. එස අපේ විධායකය ව්‍යවස්ථාදායකයටම සම්බන්ධ කරලා තිබෙනවා. එක්සත් ජනපදයේ වගේ සම්පූර්ණයෙන්ම විධායකය පාර්ලිමේන්තුවට පිටින් පත්වන එක නෙමෙයි මේක. ඒතර අපේ ව්‍යවස්ථාවේ තිබෙනවා කෙලින්ම කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිය යුතුයි කියලා. ඒතර වග කියන්නේ මැදමුළුවේ නන්ද? ඒතර මොකක්? එතකොට අපිට පේනවා මේ මේක ඇත්තටම ඉතාම විහිළු සහගත තත්ත්වයක් පැත්තකින්. අනිත් පැත්තෙන් ඛේද වාචකය. ඒ නිසා තමයි අපි පැහැදිලිව කියන්නේ රාජපක්ෂ මහතාට දැන් විශ්වාස භංගනය ගේන්න එපා කියන්නේ. අපි රාජපක්ෂ මහතාට කියනවා ඔබතුමා ගේන විශ්වාසය පළකිරීමේ යෝජනාව. අපි අභියෝග කරනවා රාජපක්ෂ කල්ලියට කරුණාකරලා ගේන්න විශ්වාසය පළකිරීමේ යෝජනාව. අපි ස්ථාවර නියෝග 135 අත්හිටවල දෙන්නම් ඔබතුමාට බහුතරයෙන්. ඔබතුමාට බහුතරේ නැහැනේ. නමුත් අපි 122 දීලා මොකද වසන්ත මන්ත්‍රීතුමාගෙන කියන්න අමාරුතුමා හෙට උදේ කොහෙනිද කියලා 122 එකෙන් අපි දීලා අපි දෙන්නම් ස්ථාවර නියෝග අත්හිටවලා රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසය පළ කිරීමේ යෝජනාව හෙටම ගන්න. හෙට නෙමෙයි අනිද්දාම ගන්න. එස විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු දේවල් දන්නේ නැති ඕනම කෙනෙක් දන්න දෙයක් තමයි මොකද රටක් පාලනය වෙන්නේ බහුතර ආණ්ඩුවකින්. ඒ බලයට පත් වෙන ආණ්ඩුව හොරකම් කරන එක අපරාධ කරන එක රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂය කරන ලද සෑම දේශපාලන ආර්ථික අපරාධයක්ම. ඒකට වග කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂේ නායකයෝ පසුගිය ආණ්ඩුවේ මේ තිබිච්ච ආණ්ඩුවේ ඔවුන් ඒ කරන බව දැන දැන ඡන්ද දුන්නු ජනතාව. නමුත් ජනතාව ඡන්ද දුන්නට පස්සේ අපි ඒක පිළිගත්තට පස්සේ ඒ ජනවරම ඒක මේක ආකාරයට අයින් කරන්න මෛත්‍රීපාල සිරිසේනට දීපු බලයක් නෑ. ඒ නිසා අපි පැහැදිලිව කියන දේ තමයි කරුණාකරලා ගේන්න විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් අපි 135 යටතේ ස්ථාරණියක අස්තිරවලා දෙන්නම් දිනා ගන්න. දිනා ගත්තොත් මෙතන ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ නිසා හොරෙන් හොරෙන් තැන් තැන් වල තමන්ට තියෙන කළු මාධ්‍ය බලය පාවිච්චි කළා. තනි කරම මේ අද රාජපක්ෂ මෛත්‍රීපාල හොර ආණ්ඩුව යන්නේ මොකක් මතින්ද කරු නියෝජ්‍ය කතානායකතුමනි. කළු මාධ්‍ය බලය පාවිච්චි කළා. අද ලංකාවේ තියෙන කළු මාධ්‍ය වලල්ලා පෞගේ අවුරුදු 20 30 හැදිච්ච ඒ කළු මාධ්‍ය වලල්ලේ මැදිහත් වීමෙන් තමයි අද මේ ආණ්ඩුව පවත්කගෙන යන්නේ. නැත්තම් මම සරල වහන දේ අහනවා මේකට මිනිස්සු කැමතිද කියලා. මම අහනවා මෙන්න මේ දේ. කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා රාජපක්ෂ මහතාගේ හිතයිසියෙක් ශ්‍රී ලංකා අන්තර් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මේ රටේ පොදු ජනතාවගේ හෘද සාක්ෂිය මේ කරන ලද කුමන්ත්‍රණය සම්බන්ධව ඉන්නේ කුමාර වෙල්ගම මහතාගේ හෘද සාක්ෂියට වඩා පස්සෙන් ඉස්සරහින්ද කරුණ නියෝජ්‍ය කතානායකතුමා. කුමාර වෙල්ගම මහත්තුමා මේක එක සැරයක් ප්‍රතික්ෂේප කරනවා නම් මෙරටේ සාධාරණ සාමාන්‍ය මිනිස්සු මේක දෙපාරක් ප්‍රතික්ෂේප කරනවා. පක්ෂගත මිනිස්සු අයින් කරන්න. UMP අය, JVP අය, TNA අයින් කරන්න. සාධාරණ සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. එයාගේ හෘද සාක්ෂිය තියෙන්නේ කොතනද? කුමාර වෙල්ගම මහතාටත් වඩා ඉස්සරහින් තියෙන්නේ. ඒක රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේනලා පිළිගන්න ඕනේ. ඒ නිසා අපි වගකීමෙන් කියන දේ තමයි මොකද්ද? ඒ නිසා මේ අනීතික පාලනය අධිකරණය පිළි අරගෙන නැහැ, පාර්ලිමේන්තුව පිළි අරගෙන නැහැ, අඩුගානේ මාළදීන වගේ රටවල් පිළි අරගෙන නැහැ විතරක් නෙමේ මේ රටේ බහුතර ජනතාව පිළි අරගෙන නැත්තේ. ඒ නිසා අපිට ඉතාමත් පැහැදිලි. එහෙනම් කොහොමද මේ බලය අල්ලන් යන්නේ? කොහොමද අපිට එන්නේ එතකොට මේ අහවල් ඇමති මේ ඇමති අර ඇමති කියලා? කළු මාධ්‍යවලල්ලේ බලපෑම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි කියන්න කැමති මේ ආකාරයට රාජපක්ෂ මහතා බලයට පත් වීම නැවත දූෂණය බලයට පත් වීමක් කියලා කියන්න පුළුවන් ඡන්දෙන් ආවා. නමුත් එතුමා ඡන්දෙන් ආව නම් එතුමාට ජනවරමක් තියෙන බව එතුමා දන්නවා. එතුමාට එතකොට යම්කිසි හිතේ බයක් නැතුව නිදා ගන්න පුළුවන් උසාවියත් සාක්කුවේ දාගත්තොත්. නමුත් නීති විරෝධීව මේ ආකාරයෙන් බලයට පත්වන රාජපක්ෂ අනිවාර්යයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි එහෙම පාලකයෝ හැම කෙනාම දෙගුණයක් බයෙන් ඉන්නේ. දෙගුණයක් බයෙන් ඉන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මොකද වෙන්නේ රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට මේක දිගට ගියොත් මොකද වෙන්නේ? එතුමාට 2010 ඉඳලා 2015 දක්වා එතුමාගේ චන්දින්දින ලාපු ආණ්ඩුවට වඩා හීලා වෙච්ච මාධ්‍යයක්, හීලා වෙච්ච රාජ නිලධාරි පද්ධතියක්, හීලා වෙච්ච විපක්ෂයක් අවශ්‍ය වෙනවා. ඔබතුමා දන්නවා රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ නිලධාරියෙක් තමයි සියත මාධ්‍ය ජාලයේ අයිති වෙලා තිබුණේ. සියත මාධ්‍ය ජාලයට බෝම්බ ගහුවා. සියත මාධ්‍ය ජාලයේ තියෙන අරලියකහා මන්ත්‍රයේ පිටිපස්සේ අධිආරක්ෂිත කලාපේ බෝම්බ ගහුවා. තාම වග උත්තරකරුවෝ හෙලිදරව් වල යන්නේ අපි දන්නක රාජපක්ෂලා කෙරෙව්වේ කියලා. කියන්නේ සියත රාජපක්ෂගේ හිතවතෙක් බලා ඉඳෙද්දී ඒකට චුට්ටක් වෙනස් වුණා කියලා බෝම්බ ගැහුවා. සිරස මාධ්‍ය ජාලය 2005 ද කොහෙද සරාජ 2005 2010 රාජපක්ෂ මහත්තයා බලයට පත් වුණා කරාට පස්සේ හැම පොවෙටම රාජපක්ෂ මහත්තයා බණ කිව්වා. ඔය සාමාන්‍ය වැඩිපුර ආගම කරේ තියන් ඉන්න අය අනිවාර්ය වශයෙන් මම වගකීමෙන් කියනවා වැඩිපුර ආගම කරේ තියන් ඉන්න ලොකු මිනිස්සු කියලා ඉන්න මිනිස්සු ගත්තොත් ඔක්කොම තක්කඩියෝ. ඔක්කොම තක්කඩියෝ මොන ආගමේ ගත්තා. ඒක මට නමින් නමට කියන්න බලා වෙලාව තියෙනවා. ඒ නිසා සිරස මාධ්‍ය ජාලයෙන් බණ කියපු රාජපක්ෂ ඊට පස්සේ මොකද සිරස මාධ්‍ය ජාලයට කරේ? සිරස මාධ්‍ය ජාලයට බෝම්බ ගැහුවා. අදත් අපි සිරසට ගියාම සිරසේ ප්‍රදර්ශන කළා තියෙනවා රාජපක්ෂලා ගහපු බෝම්බ වල කොටස්. ඒවයි විනාශ වෙච්ච ඒවා තාම වග උත්තරකරුවෝ හිරේ දාලා නැහැ. ඒ රාජපක්ෂ මැතිතුමා ඡන්දෙන් උඩින් දිනලා ඇවිල්ලා Tamanට පොඩ්ඩක් අකීකරු වෙච්ච මාධ්‍යවලට සලකපු විදිය. අපි මේ මාධ්‍ය හිමිකරුවන්ට කියන්නේ කැමති වුන් විශාල මුදලක් ආයෝජනය කළ තියෙන වෙන්න පුළුවන් මාධ්‍ය ආයතන වලට. හැබැයි මේ නීති විරෝධී මේ තක්කඩි පාලනය අද ඉල්ලා සිටින්නේ ඒ 2010 15ටත් වඩා දෙතුන් ගුණයක් හීලා වෙච්ච මාධ්‍ය. අපි දැක්ක වාසුදේව නානක්කාර උන් නැහැ කියන මන්ත්‍රීවරයා කියන ළඟදී මොකද්ද? එයා මුද්‍රිත මාධ්‍යට, ඒකනම් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මේ ප්‍රශ්නයක් නැහැ. එයා දැන් සාක්කුවේ. එයා කියන මුද්‍රිත මාධ්‍ය චුට්ටක් තියනවලු මේකට විරුද්ධව ලියන විරුද්ධව ලියන්න එපා. ඒ කියන්නේ බලෙන් හොරෙන් බලයට ආපු වෙච්ච හැම පාලකම කරු නියෝජක කතාඳු බයෙන් ඉන්නේ. හිට්ලර් මැරුනේ බංකරයක් අස්සේ. ගඩාෆි මැරුනේ බෝක්කුවක් අස්සේ. බයෙන් ඉන්නේ. ගඩාෆි මරපු විදියකන අපි එකඟතාවයක් නැහැ. නමුත් හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. ඔබතුමා දන්නවා 82 ජයජයවද ජනාධිපතිලා ඡන්දේ මංකොල්ල කාලා ජනමත විචාරණේ මංකොල්ල කාලා ඡන්දේ කල් දාලා ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ නායිකාව ප්‍රජායිති අහෝසි කරලා ඒ පටන් ගත්ත ගමන ජයජයවද ජනාධිපතිතුමා ප්ලෑන් කරපු ගමනක් කියලා අපි හිතන්නේ. එතුමා බලේ ඉන්න ඕන නිසා එක නීති විරෝධී දෙයක් කරා. ඒක තහවුරු කරන්න නිසා දෙවෙනි එක කළා. ඊට පස්සේ තුන්වෙනි එක කරා. ජෝන් නමරතුංග මහත්තයා 71ක් කිව්වා 87 වෙනි මැරිකු එක හොඳයි. හැබැයි එතුමා 83 කිව්වේ නෑ. ඇයි කියන්න බෑ එතුමාට? එතුමාට කියන්න බෑ. ඒ නිසා මම දන්නවා මම හිතන්නේ ජයජයනවර්ධන මහත්තයා අර බෝන් රේසිස් කෙනෙක් කියලා. හැබැයි එතුමා එක නීති විරෝධී වැඩක් කරාට පස්සේ ගරු නියෝජක කතානම් එතුමනි ඒවා සස්ටේන් කරන්න එකේ ඉන්න 2 3 4 5 ඉබේ එනවා අකමැති වුණා. ඒ නිසා අපි කියනවා රාජපක්ෂලා මෛත්‍රීපාලලා මේ පටන් ගන්න ගමන ඉවර වෙන්න යන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සතුටු වෙනවා දැනට අපි කුමන්ත්‍රණය පරාජයපත් කළා තිබෙනවා. ඉතුරු ටිකත් පරාජයපත් කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ හොරෙන් බලයට ආපු රාජපක්ෂට අවශ්‍ය කරන තත්ත්වය ගත්තොත් 2010 15ට වඩා දරුණු වෙනවා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා රටේ ආර්ථික විනාශ කරන්නේ නැතුව රටේ ජන ජීවිතය විනාශ කරන්නේ නැතුව අපේ මාතෘභූමියේ නම කැත කරන්නේ නැතුව අපේ රටේ ප්‍රතිරූපය විනාශ කරන්නේ නැතුව. මොකද ඔබතුමා දන්නවා ලංකාව පිළිබඳ සංචාරකයෝ පිළිබඳ තුල වුණත් ඇති වෙන අදහස මේ වෙලාවේ ඇති වෙන නෙගටිව් අදහස ගරු නියෝජක කතානායකතුමනි අපිට තව අවුරුදු 4ක් 5ක් 10ක් විතර යයි අයින් කරන්න. මොකද ලංකාව නිතර ලෝකෙට පේන රටක් නෙමෙයි. මම මේ පුංචි කතාව කියලා අවසන් කරන්න. ඔබතුමා මම හිතන්නේ මගේ වෙලාව ඉවරයි කියන වගේ හදන්න. ඔබතුමා දන්නවා පලස්තින කියලා රටක් තියෙනවා. මාතේ රටට එක සැරයක් ගිහිල්ලා තියෙනවා. දැන් පලස්තින කියවම අපේ රටේ මිනිස්සුන්ට මොකද්ද මතක් වෙන්නේ? අපිට මතක් අපේ රටේ ගොඩක් අයට මතක් වෙන්නේ යුද්ධය. හැබැයි පලස්තිනෙන් මල් පිපෙනවා කරු නියෝජ්‍ය කතා නැහැ. පලස්තිනයේ දැන් ළමයි පිරිමි ළමයි ආදරය කරනවා. පලස්තිනයේ දරු ඉස්කෝලේ යනවා. පලස්තිනෙන් මිනිස්සු කර්මාන්ත කරනවා. අපි මොනවද දන්නවද? පලස්තින ලස්සන තැන් තියෙනවා අපි දන්නවද? මේ පලස්තීනයේ ලෝකේ පුංචි රටක් අපි දන්නේ ගැන විදේශ මාධ්‍ය වලින් පෙන්වන චුට්ට විතරයි. ඒ නිසා ඒකම තමයි අපේ තත්ත්වයත්. ලංකාව දිහා හැම වෙලාවෙම ලෝක මිනිස්සු බලන් ඉන්නේ, ඇමරිකාව, එංගලන්තය දිහා බලන් ඉන්නවා. දැන් පහසුගිය මේ මාසයක් තිස්සේ ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍යවල මේ පළ කරලා තියෙන තොරතුරු ඉතාම විශේෂ වනචර ඉතාම නූගත් මට්ටමේ රටක කියලා අපි සම්බන්ධව අන්තර්ජාතික මාධ්‍ය වලින් ගිහිලා තියෙන ඒ විවේචන නැවත අද ගන්න මම හිතන ලෝකේ සෑම ජනමාධ්‍යයක්ම අවුරුද්දක් තිස්සේ ලංකාව ගැන හොඳ කිව්වන්න වෙයි මේ නරකයින් කරගන්න. ඒ නිසා අපි කියන්නේ මේ වෙච්ච ඩැමේජ් එක ඉතාම දරුණු සංචාරක කර්මාන්තර බලන්න නෙමෙයි, අපිට අනාගතයේදී ලංකාවට ශිෂ්‍යත්ව ලබා ගන්න ගියත් තනතුරක් ලබා ගන්න ගියත් ඒක මට මේලඟදී ලංකාවේ තානාපති නිලධාරියෙක් කිව්වා එක උත්සවයකදී, ජාතික උත්සවයකදී, පිටරටක තියෙන ජාතික උත්සවයකදී එක විදේශ තානාපති නිලධාරියෙක් විහිළුවට කිව්වා කියලා, අපෝ අපෝ ළඟට එන්න එපා, ඔයාගේ සාක්කුවේ මිරිස්කුරුති වගේ කියලා බලන්න ඕනේ කියලා. දැන් ඔහු කියනවා ඒ කියපු නිලධාරියා වගේ දෙතුන් ගුණයක් අධ්‍යාපන සුසුකම්, ඩිප්ලොමැටික් සර්විස් එකේ සුසුකම් තියෙන අපි යවලා තියෙන්නේ. නමුත් අපිට කෝචොක් කරන්න මෛත්‍රීපාල රටට ඒ තත්ත්වයටපත් කළා තිබෙනවා. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්න කැමති මේ දුර්දාන්ත තත්ත්වය රටේ සංචාර කර්මාන්තයට නෙමෙයි අපේ රටේ මතු අනාගතයටම හොඳ නැහැ. ඒ නිසා මේ තත්ත්වෙන් රට වෙනස් කරගන්න මේ නීති විරෝධී ආණ්ඩුව පළවා හරිය යුතුයි. පළවා හරිය ඉවර වෙලා සාධාරණ තත්ත්වයක් කෙටි කාලයකදී ඇති කරලා ඊට පස්සේ මහමැතිවරණයට ගිහිල්ලා මහජනතාව අතරට යා යුතු කියන ස්ථාරයෙන් නැවත සඳහන් කරමින් රටේ රට විනාශ කරන්නේ නැතුව අඩු ගානේ අපි කියන දේ අහන්න බැරි නම් මෛත්‍රීපාල සිරිසේන මහතාට, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහතා මව්බිම් පුවත්පත කියපු කාරණේ සඳහන් කරමින් මම අවසන් කරනවා. ඔහු කියනවා මේ අර්බුද දෙකට හේතුව ජනාධිපතිගත් තීරණ තුනයි. අඩු ගානේ අපි කියන එක අහන්න බැරි නම් තමන් එක්ක ඉන්න කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා කෙනෙක් හරි අහලා මේ පිස්සුව නතර කරන්න කියලා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා. බුදුමව නතර නොකළත් අපි නියත වශයෙන්ම ඔබතුමාගේ මේ දේශපාලන කුමන්ත්‍රණය පරද්දනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ගාමින් ජයකපේර ඇමතුමා, ඔබතුමාට විනාඩි 15යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා අද සාපේ වැදිලා, අර හොර ආණ්ඩුවේ අයට සාපේ දීලා කියන්නේ මොකද? අපි හැම ආගමකටම ගරු කරනවා. අපේ රටේ තියෙන උතුම් ආගම් කීපයක්, බෞද්ධ ආගම, හින්දු ආගම, කතෝලික ආගම හා ඉස්ලාම් ආගම. මේ කතානායකතුමාගේ පුටුවක වාඩි වෙලා එතනදලා කතෝලික ලෝකයේ බැතිමතුන්ගේ උත්තරතර උත්තම පූජනීය බයිබලයෙන් මුදල් ඇමතුමා හිටපෝ අපේ හිටපු නෙමේ ඉන්නවා කියලා කියන්න මංගල සමරයට ගැහුවා බයිබලයෙන්, මේ ආගමික උතුම් පොතෙන්. මම හිටිය මෙතන මට වැදුනේ මුස්ලිම් බැතිමතුන් ලෝකයේ බොහොම ගෞරවයෙන් වන්දනාමාන කරන මට ගැවේ කෝරාන් පොතෙන්. ඒක මගේ බඩට වැදුනේ. මට ඒ වෙලාවේ මංකව වැදුනට කමක් නැහැ, මට රිදුන්නේ නැහැ කියලා. නමුත් මේ ශාපය දැන් මෙයාට පිස්සු ඇදීගෙන එනවා. අර පව් කරන්නාට පිස්සුව දෙනවා කියලා කියනවනේ. ඒ වගේ මේ පිස්සුව හැදිලා දැන් සාපකාරී තත්ත්වයකට පත්වේගෙන එනවා. ඇයි මේ සාපකාරී තත්ත්වයට පත් වෙලා ඉන්නේ? කතානක යෝජ කතානක සාපකාරී කියන්නේ මම අද ප්‍රකාශ කරන මේ ප්‍රකාශය මම ඔබතුමාට කියනවා, මේ තුළ ඉදිරි මාස කීපය තුළ බහුතරයක් මේ පාර්ලිමේන්තුව වාඩින පුටුව රත් වෙනවා මේ අයට. ඉන්න බෑ. ඒ රත් වීම තුළ දේව ශාපයෙන් මේ අයට ඉදිරි කාලයේ ඇතිවන පිස්සුව තුළ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිකම තුළ මේ රටේ සංචාරක අද තියෙන මේ කතා කරන වාදය තුළ මම කියනවා අයවැයක් අනුමත කරගන්න බැරුව එහෙනම් මට මතක් වෙනවා මම මේ රටේ ලක්වැසි ජනතාවට කියනවා ඉදිරි මාස දෙක යද්දී අපේ ජනතුමාත් බුද්ධිමත්ව තීරණයක් ගත්තේ නැතිනම් මේ ගැන මේ හොර ආණ්ඩුව මෙහෙම කාගෙන ඉඳ ඉඳගෙන හොරකම් කරලා පුරුදු අය අය බලය ගන්න බැරි හින්දා කාගෙන මේ විදිහට කූඩැල්ල වගේ ඉන්න හදනවනා මම කියනවා අයවැය අනුමත කරන්න බැරි වෙන එක ඉතරක් නෙමෙයි විදේශිකයෝ මේ රටේ තැන්පත් ස්ථාවර මුදල් ඔක්කොම ගෙනියනවා කතා නැහැ තුමනේ නෝ කතා තුනේ මගේ මම ඉන්නේ කටුකම්පල එයාපෝට් එකේ කිලි බැලුවාම කෙලින් ඉස්සර රැට ආසයන මම රැට හෙනවා 15ක් ඉත 20ක් වැඩි වෙලා ආවා විශ්වාස කරන්න දැන් ඇයින් එක ප්ලේන් එකක් යනවා ඉතරයි ඔන්න සංචාරක බැසීම කොහොමද කියලා එහෙම රටක අපේ අයවැය කනුමත කරන්න බැරි නා එහෙනම් මෙතනදී මොකද වෙන්නේ මෙතනදී වෙන්නේ අපේ රජයේ සේවකෙන් විතර බඩු පඩිනඩි ගෙවීම විතරක් නෙමේ අපි මතක තියාගන්න ඉදිරියේදී බඩු මුට්ටු ගේන සල්ලි නෑ විදේශ වත්කම් බහිනවා එහෙනම් මට මතක් වෙන්නේ මොකද්ද මම අද ප්‍රකාශ කරන බය නේද 70 77 වගේ යුගයකට අපි එනවා ඒ යුගය මොකද්ද සංචාරක ඉන්නේ නෑ මේ රටේ අර ඒ කාලේ කෙල් බඩ කෑවා මතක ඇති ඔබතුමාගේ පියා හැම දේශපාලනේ ඒ කාලේ තරුණ කාලේ ඔබතුමා කෙල් බඩ කෑවා මතක ඇති වන්නේ ඉතර නෙමෙයි මොණ්ඩරාගේ ඉතර නෙමෙයි කොහෙ හාල් සේරු දෙකක් පාර ගෙනියන තහනම් කළා මතක ඇති ඔබතුමා ඉස්කෝලේ යන කාලෙත් මතක ඇති එදා මිරිස් පොළු තිබුණා හාල් පොළු තිබුණා නමුත් ඒ කාලේ ජනතාවට ප්‍රශ්නයක් නෑ ඇයි ගෙවල් වල විදුලිය නෑ ආසන එක වගේ මොටර් සයිකල් 4-5ක් තියෙනදී 70 කාලේ උළු ගෙවල් නෑ පොල්ලතු ගෙවල් තිබුණේ මෙටි ගෙවල් තිබුණේ ඒ යුගයේ ඒ ජනතාවට ඒ පරපුරට කේල් බඩ කාලේ හරි මොකක් හරි ওই විදිහට යාන්තා කාලේ නම් බේරෙන්න පුළුවන්කම පුරුදු වෙලා තිබුණා නමුත් ඒ යුගයේ 77 අපි වෙනස් කරුවනේ නිදාස් ආර්ථිකය තුළ ලෝකෙට මේ රට ගෙන යාම තුළ තමයි අද හැම ගෙදරක මොටර් සයිකල් ගියක් තියෙනවා පවුලේ දෙක තුනක් තියෙනවා ලෑන් බාස්සයක් තියෙනවා ට්‍රැක්ටරයක් තියෙනවා විදුලිය ආරන් ටීවී ඔක්කොම ඇවිල්ලා ජන්ඩියට ඇදලා යනවා ළමයි හොඳ අධ්‍යාපනයක් දෙනවා ඒ දින පරපුරු යුග දෙකක් මේක මතක තියාගන්න එහෙනම් මේ යුග දෙකේ අද මේ රජයේ සාපේ මේ කරන්නේ අපි නෙමෙයි මේ රට අපි හිතා ගන්න ඕන ඔබතුමත් ඉන්නේ දෙයියන්ගේ රටේ කතරම දෙයියන්ගේ අඩවියේ මේ රටේ බුද්ධ ධර්මය අවුරුදු 5000ක් ආරස ගන්න මිනිස්සුව නෙමෙයි නොපෙන උඩක ඉඳලා තමයි කරන්නේ මේ අපි දැන් යන්නේ නක්ෂාත්‍ර ගම විතරක් නෙමෙයි මා කියන්නේ මේ යන්නේ පෞකාරයෝ විනාශන යුගයක් පැවිදි කරන පැවිදි වෙන්න පුළුවන් මම මේ කියන එක දේශපාලක විනාශ වෙනවා පුරවැසිය විනාශ වෙනවා දේශගුණයෙන් හැමදේම පිස්සු කදවනවා බාංකාර ලේවි වලල්ලේ අංගිකවල ඇති වෙනවා මිනිමරුන් ඇති වෙනවා මංකොලකන් ඇති වෙනවා අයි 77 වගේ නිවෙන්නේ එහෙනම් මේ රටේ ඉදිරි මාස කීපේ ලියලා තියන මං හන්සාර් ගත කරන මා මේ කතාවේ මම කියන එක වැරදි වෙන්නේ නැහැ මේක වෙලා ඔය ඔක්කොම සුද්ධ වෙනවා අන්න නැවත එනවා අර 77 77 යුගයේ නැති කරලා 77 අපි JR එදා වගේ ඒ යුගයකට අපි එනවා කතා නැතුමනි නියෝජක කතා නැතුමනි ඒකට මේ ආරම්භයක් මේ කියන පෞකාරයෝ ඔක්කොම විනාශ වෙනවා මම දේශපාලනේ මේ පාර්ලිමේන්තේ කිව්වා කැබිනට් මණ්ඩලයේ මම දිගටම කිව්වා මම කිව්වා දූෂණ වංචා අපේ ඔක්කොම අපේ පක්ෂයාරි මෛත්‍රිකල් ලියෙන්න ශ්‍රී ලංකාව වෙන්න පුළුවන් JP එක වෙන්න පුළුවන් LTT JTN වෙන්න පුළුවන් පෝට්ටු වෙන්න පුළුවන් මේ ඔක්කොම සුද්ධ වෙන්න ඕන මේ භූමිය මේ පාර්ලිමේන්තේ කියන උත්තරීතර උතුම් පුණ්‍ය භූමියක් කතා නියෝජක අධිතුමනි මේ භූමිය සුද්ධ පුණ්‍ය භූමියක් වෙනවා බලන්න ඊළඟ මැතිවරණයේදී ඒක වෙනවා මම දේශපාලයන් ඉන්නේ එදාට කියලා කිව්වා පාර්ලිමේන්තේ මම දැන් කියනවා ඒක කිව්වේ නැහැ මෙච්චර කල් අපි 62ක් මෛත්‍රීපාල සිරිසේන ජනතුමා කරන්න අපේ පාක්ෂිකව අපේ ජනතාව දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව සිංහල ඡන්දදායක දුන්නා. එහෙමයි රාජපක්ෂ යුගයේ නැති කෙරුවේ වංචා දූෂණ කියලා. ඒ දුන්න වෙලාවේ අපි කිව්වේ දූෂණ වංචා නැති කළා ලෝකෙ උතුම් රටක් කරනවා කියලා. සබ් මේ රට එහෙම උතුම් කෙරුව රටක අපි ගෙනාවා වංචාල්ලන්න කියලා. අපේ වැරදි වැරදි කරපු අය මම කියන්නේ මහා බැංකුවට ඕනේ එක මේ ඔක්කොම නීතියට ගේන්න ඕන. මම ඒක බය නැතුව කියනවා. අධිකරණයෙන් ඔප්පු කරන්න පත්‍රවලින් මඩ ගැහිමේ නෙමෙයි. අධිකරණයෙන් ඔප්පු කරන විදිහට අපි අවුරුදු දෙකමාරක් යනක සරත් අමුරුගම ඒ වෙලාවේ ඇමතුමා අපේ ආණ්ඩුවේ එකට හිටියේ. අත්සන්ගත්ත අපෙන් පෙත්සමක් මොකද්ද ජනාතුමාට දෙන්න. මමත් අත්සන් කෙරුවා. ඒකේ කෙලින්ම විශේෂ අධිකරණයක් ඇති කරලා මේ දූෂිතයෝ ඒ රජයේ හිටි වංචාකාරය ඔක්කොම ගැන පරිශ්‍ර කරන විශේෂ අධිකරණයක් දාන්න. නීතිපතිගේ විමසුවාම නීතිපති කිව්වා තුමා කිව්වා දානමන සංසාලුත් මනත යටතේ විශේෂ අධිකරණයක් දාන්න බෑ. විශේෂ අධිකරණයක් දාන්න බෑ. එකම විදිය වර්තමාන අධිකරණය තුළ දෛනික නඩු අහන ඕනා විනිශ්චය මණ්ඩල පත් කරලා විනිසුරු මණ්ඩල පත් කරලා කරන්න පුළුවන් කියලා. මේක ආවා කැබිනට් එකේ දිගටම ගිහිල්ලා අහලා අවසානයේ ඔබතුමාට මතක ඇති අපේ හිටපු අධිකරණ ඇමතුමා විජේදාර වැක්ෂතුමා මේක කැබිනට් එකේ ඇහුව ඇද්දා ආයේ ආපුවාම විජේදාර රාජපක්ෂ මැතිතුමා අධිකරණ ඇමතුමා කිව්වා ජනාතුමනි මෙතුමාලා කියන්නේ ඇමතිවරු මට සිවිල් නඩු ඒජි ඩිපාර්ට්මන්ට් එකේ 14,500ක් තියෙනවා මේ රට දැනගන්න ඕන. සිවිල් නඩු 14,500ක් තියදී මට මේ වෙනම අධිකරණ ඇති කරලා මේ නඩු අහන්නද කියන්නේ කියලා කිව්වා. ජනාතුමා ඇතුළු ඔක්කොම නිස්සබ්ද වුණා එදා කැබිනට් මණ්ඩලේ. මම තීරණය කෙරුවා ඊළඟ සතියේ මම මේ කතා කරනවා කියලා. විජේදාර රාජපක්ෂ මැතිතුමා මගේ මිත්‍රයා. ඒ මිත්‍රත්වයයි දේශපාලනය දෙකක් එකට ගාවන්න දැන් මම කවදාව. මගේ පුතාත් එකයි කවුරුත් එකයි නීතිය නීතියත් විදිහට තියෙනවා. මම කැබිනට් රැස්වීම වල තමයි අපි සාමාන්‍ය න්‍යායපත්‍රයේ අනිත් ප්‍රශ්න කතා කරන්නේ. ජනාතුමා නැගිටින හදද්දි මම කිව්වා ජනාතුමා පොඩක් වාඩි වෙන්න. මට බාධා කරන්න නැහැ කවදාවත්. මට දිනේ මම කියනවා කෙලින්ම. මම කිව්වා ජනාතුමනි ඔබතුමාට ඡන්ද ජනතා විශ්වවිද්‍යාලයට දෙකක් දුන්නේ යහපාලනයක් කරනවා කියලා. අද අවුරුදු දෙකයි තුනකට ඉට්ටු වුණා ඉවරල. විජේදාර රාජපක්ෂ අපි මේ වගේ පෙත්සමක් සරතමුණු මැතිතුමා එදා කළ අපි අස්සම් කෙරුවා. ඒක කරන්න බෑ කිව්වා. විශේෂ අධිකරණවල දාන්න බෑ. අධිකරණය තුළ දෛනික අහන මිනිස්සු මඩල පුළුවන් කියලා කිව්වා. විජේදාර රාජපක්ෂ මැතිතුමා ගේසුමානි කිව්වේ මට බෑ සිවිල් නඩු 14,500ක් තියෙද්දී නීතිපති දෙපාර්තමේන්තුවේ පොඩි නඩු මේකක් මට අහන්නද කියන්නේ කියලා මට එක්කන්න බෑ කිව්වා. මම ගෝ ජනාතුමනි එහෙනම් ඔබතුමාටත් කැබිනට් මණ්ඩලයට ගන්න බැරි නම් මම කැබිනට් අමාත්‍යකමේ අයින් වෙනවා කිව්වා. මම එහෙම කිව්වා. ඒ කියලා ඔක්කොම දුෂ්ටමිතව නිස්සබ්ද අහගෙන ඉරියා. ජනාතුමාගේ මූණ මන් දැක්ක ටියක් කළ බිම්බලානිලා හරි මට තීරණයක් වුණා නැගිට්ටා. මම තීරණ කෙරුවා දැන් හරි කියලා. අන්න එදාමයි ඔබතුමාත් අරලේක මැදුරේ හවුස් ග්‍රූප් කණ්ඩායම් පාලිත කණ්ඩායම් රැස්වීමේ අපේ පෙත්සමක් අත්සන් කෙරුවා. විජේදාර රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට පවරා ගැනීමට සමාගමට දීමට අනුමත කරලා එතුමා ප්‍රකාශයක් කෙරුවා පාර්ලිමේන්තුවේ කවදාහරි ඒක ආපහු පවර ගන්නවා කියලා. අන්න එතනදී දෙකම එකට ආවා. ආරංචි වුණා අධිකරණයත් ප්‍රකාශය ගැන. එතනදී අත්සන් කරද්දී ජන අගමැතිතුමා කිව්වා නෑ මට සතියක් දෙන්න. මම රට දැනගන්නවා. සතියක් දෙන්න මං විජේදාසේ කතා කරලා තීනයක් කියන කියලා. එතුමා ආවේ නැහැ. අන්නේ වෙලයි තමයි තරතා මිතුමියව ජනාතුමාගේ නිල මන්දිරයේදී නිවසේදී අධිකරණ ඇමතුමිය විදිහට අත්සන් කරලා දිනුම් දීලා මාව බුද්ධ ශාසන ඇමතුමිය විදිහට දුන්නේ. බුද්ධ ශාසන වන ජීවිත තියෙනකම. එතනදී ඒ කියලා එදා එතන මේ අවුරුදු තුනක් තුනවර ගිහිල්ලා. එහෙනම් මම මෙතනදී කියන්නේ මේ පාර්ලිමේන්තු පිරිසුදු ස්ථානයක් කරන්න අපි කැපවෙන්නේ ඔබතුමා වංක කෙනෙක් මන් දන්නවා. හොඳ පියකෝගේ පාර්ලිමේන්තුවේදී හොඳ බුද්ධිමත් ඔබතුමාගේ මන් දන්නවා. යවංකත්වයක් දන්නවා. මේ ඡන්ද දායකවත් මේක වර්ධ කරනවා. ඡන්ද දායක දායිකාවෝ මේවාගේ නින්දිත ඇසිට් ගෙනල්ල ගහන්න හිටියේ. තමාට මහදකන්තුමාලා ඔබතුමාටත් ඒක වදින තිබුණ අපේ අය ඇවිසිලා ගියාන ගියනෑ. මතක දයන්න ඇසිට් ගැනත් තියෙනවා. එනම් ඒ තත්ත්වයක් මේ රටේ පාල උත්තරිතරය අවුරුදු 72ක ඉතිහාසය දීල. මේ රටේ සංචාරක එයිද බුද්ධ ධර්මය ලෝකයේ උත්තමර තරිද අපේ තියෙන තෙරවාදී ධර්මය තියෙන ලෝකයේ ලංකාව මම දියුරුදුන් වෙලා කිවේ මොකද ජනතුමා අගමැතුමා ඉන්න තැන තෙරවා ධර්මය ලෝකයට පතුරුවන්න ඕන කියලා. කතානායක තුම නියෝජ කතානතුමනි එන වර්ෂයේ මම මේ කියන්නේ කණ්ඩෙමි. ගෞතම බුදුරන් වහන්සේ කැන්නේ විහාට වැඩලා හරියටම සිරිපාපදුර වැඩලා අවුරු 2600ක් වෙන්නේ හරියට වෙසක් දවසේ මම අමාත්‍ය ඇමති විදියට කැලි නායක හමුදුරෙක් එක්කම ඔක්කා වෙලා උන්වහන්සේ මට කිව්වා කැලිනේ විතරක් නෙමෙයි උත්සව අපි සිරිපා දේ තිරණ නෙමෙයි මායංගනේ නාගදීපෙත් මකෝ හමුදුරනේ නායක හමුදුර සමයන් උත්සව නෙමෙයි පැවිදි කරමු 2600 හැමනිකායකෙම ඒවත් කරලා අපි පූජක බෞද්ධාගම ජාත්‍යන්තර බැංකුවක් දාන්න කියලා ලංකාවේ පැවති ගිය අවුරුද්දේ සමුළු අනුමත වුණ එක මම විජයදාමයතුමාට එක් කරන්න බැරුණා. මම ඒක සාකච්ඡා කරලා ඒ පන්සේ ඉන්න පැරිසේ ඉන්න නායක ස්වාමීන් වහන්සේ ජාතිකම්බේ ලොස් ඇන්ජලස් හමුදුරුව එක්ක අපි ඒකට මේ බුද්ධි මණ්ඩලයක් බැංකුවල විශාරදවත එක්ක බෞද්ධ බැංකුවට ලොකෙට ඒ රටවල ඔක්කොම එකවල එකත් හදාගෙන ආවා. භික්ෂුන් රක්ෂණ ක්‍රමයක් ගෙනාවා. මේ ඔක්කොම දැනි හිටලා. එතකොට මේ ලංකාව අපි අපිට දෙන්න තියෙන ලෝකෙට ලස්සන පරාදීසියක් ලස්සන ඇත්ත. නමුත් අපිට දෙන්න තියෙන බුද්ධ ධර්මය අද බටේ රටවල හැම තැනම දහම් පිපාසයෙන් ඉන්නවා. එහෙනම් මේ අපි කොහොමද මේ උත්තරීතර මහජනතාව අහිංසක ජනතාව අපිව පත් කරලා මෙතෙන්ට එවලා මුලාමත කළා. තරුණ මන්ත්‍රීවරයෙක් මට පාල් බැංකුවේදී හමුණා පෙරේදා. පළමුදා කියමුකෝ නම කියන්නේ. මම ගියේ ඕවර්ඩ්‍රාෆ්ට් එකෙන් මට ලක්ෂ දෙකක් ගන්න. මම මෙච්චර ජ්‍යෙෂ්ඨයි. මගේ අපේ අක්කර 550ක් 600ක් ආණ්ඩු දුන්නා 70ක ලෑන් සිලින් එක. මට සල්ලි පඩියට එමෙමට හරින්න ඕන නෝන. එතන කියලා තරුණ මන්ත්‍රීවරයා ආවා. අනේ මන් දන්නේ එයා අපිට පිරිතුත් කිය කිය කරපු එක්කෙනා ආපු එක්කෙනා ඇතුලේ මං කිව්වා මල්ලියේ අර මැෂින් එකෙන් ගණන් කරුවම ටිකක් දෙන්න බැරිද කියලා. සල්ලි නෝට් වලින් hina helak. මේ රටේ අයිසක ජනතාවක් මේ ලංකාව තරම් වාසනාවන්ත පින්වත් රටක අද බඩගින්නේ මැරෙන රටක පොල්ගෙඩියක් නෑ මොනවා හරි කාල ජීවත් පුළුවන් රටක් මේ රට. අපි ඉස්සෙල්ලා මෙතන හදමු. මම මේ රටේ ජනතාවට කතා කරන්නේ මගේ විශ්‍රාමයන් ඉස්සෙල්ල මම බලාපොරොත්තු දෙයක් තමයි මේසක පුණ්‍ය භූමියක් කරන්න ඕන ස්ථානේ. ඒක කරන්න බැරි නම් මොන සංචාරකවල් මොන සංවර ලස්සන ගොඩනැගිලි වලටක් නෑ අපිට. මේක කතානේ තුන් පරිසරය විනාශ වෙනවා. පරිසර විනාශය අපේ පරිසරය ඇමරිකාව යන්න දැන් කියනවා ලොකුම භයානක තත්ත්වයට ඇවිල්ලා විශාලම ඉදිරියේදී ඇමරිකාවට සුබාධාර විපත් නිසා බිලියන් ට්‍රිලියන් ගණන් ගිහිල්ලා ආය ආදායම වඩා දැන් රජය කල්පනා කරනවා අනාවැක කියනවා විපත් වැඩි වේදාක ලොස් ඇන්ජල්ස් ගන්න පරාදීසේ කෝටි කුවේරේ තඩපති කෝටිපති බුලු කැයිවරයි කාන්තාරයක් වුණා ගිනියලා සයිටිස් සමුළු ඊනාට මම ඉන්නේ වනජී තිරසර ඇමති විදියට. මම ඔබතුමා දන්නවා අද තිබෙන මේ ලංකාවේ මේ රටේ සාපයත් එක්කෙන ගමන් අර මම කියපු තනකොළ කන යුගයකට එනවා වැඩි කලයන් ඉස්සල අපේ ජනතාවට. අතර සයිටිස් සමුළු කියන්නේ මොකද්ද? මම 2012 මාස්තුසෝල මැයිවල කස්ටම් එකෙන් ඇල්ලුවා ඇමරිකා අප්‍රිකාවේ මරපු බ්ලඩ් ඇයුරි කියන රතු ලේ තැවරු දළ ඇතුන් 312ක් 263ක් දළ මේ ලංකාවේ කස්ටම් එකෙන් ඇල්ලුවා. සයිටිස් සමුළු කියන ඒ සංවිධානයෙන් මේ රටේ අපි මතක තියාගන්නවා අද මොකද මේ සයිටිස් කියන්නේ කියලා. එක්සත් ජාතීන්ගේ ජිනීවාවල තියෙනවා මිනිස් අයිතිවාසිකම් ගැන කවුරුත් දන්නවා. අද තර්ක කරන තැනක් එතන. අනිත් පැත්තෙන් තියෙනවා සබාධර්මිය පරිසරයේ විනාශ කරනකට විරුද්ධ තිරසර සමාජය ලෝකයා පුරුදියක් වරනකින් තරක තියෙනවා සයිඩිස් කියලා. මේ සයිඩිස් සමුලව තමයි ලෝකේ ප්‍රබල වෙලා ඉන්නවා. එක්සත් ජාතික රටවල් 192න් 183ක්ම ඉන්නේ අද සමාජවල ඉන්න මේ සයිඩිස් සමුලේ. මේ 193න් සයිඩිස් කියන්නේ මොකද්ද? මේ රමව කියනවා මේ වෙළඳාම් නීති විරෝධී වෙළඳාම් කරන වඳී යන තර්ජනවල මුහුණ පායති සත්ව සහ වෘක්ෂලතා අන්තර්ජාතික සංවිධානයේ කථානකතුමනි. ඒ දල ඇත්තික මම විනාශ කරන කැබිනට් මණ්ඩලෙ මට අනුමැතිය දීලා කරන්න ජනතුවත් එනකෝ මහලේකම් ආවා කෝල් ෆේස් එකට. අනිද්දා මහලේකම් එනවා, අනිද්දා තානපතිර ඔක්කොම එනවා, BBC ඇතුළු ලෝකයේ ඔක්කොම ජාත්‍යන්තර ජාලයම ඇවිල්ල මෙතන හිටියා. අයි කවදාවත් ඒ වගේ විශාල විදියට මේ කුඩා දූපතේ අප්‍රිකාවේ මරුපු දල ඇතුන් පණිවිඩින් විනාශ කරන්න කුඩු කරලා දාන්න මූදට බලන්න. අනිද්දා ඉතියේදී කැබිනට් එකේ මට ස්පීසිසානක ඇමතිවරයා ඇතුළු බලපෑමක් ආවා. අයි මේවා කුඩු කරන්නේ, අයි මේවා විනාශ කරන්නේ, අයි මේ දල ටික ඇතුළු මේ දල ටික විනාශ කරන්න දුව පන්සල්ට දෙන්න කියලා. මම ඇහුව නැගිටලා අමුවේ අමුවේ දඟලන ගමන් මැරිච්ච පණපිටින් පවසෝලි කියත් වලින් කපලා පන්සලක තියන්න පුළුවන්ද කියලා බුද්ධ ධර්මය අනුව. ජනාතුමගේ එමත් උත්සවනය වැලැක්වා. අගමතුමාත් ආය නැයි උත්සවට තානාපති ඔක්කොම ඇවිල්ලා ස්පීසිසානායක උත්සවයෙන් පවෙන්දර පවෙන්ද මට කියනවා ජයේ ඔයා කරු වැඩෙන් BBC ඇතුළු ලෝකේ ලංකාව පුදුම ගෞරවයක් ඇවිල්ලා තියෙන කියලා. අපිට GPS සාවිත් ඒවයි ලැබුණේ කතා නැකතුමනි. මම ඊළඟට යෝජනා කෙරුවා සයිඩිස් සමුලෝ කියන එක අවුරුදු තුනක් සැරයක් තියෙන එක 14 සමුලු දින දකුණු අප්‍රිකාවේ ජොහනස්බර්ග් කැබිනට් මණ්ඩලයට මම යෝජනා කළා ලංකාවේ ඊළඟ සමුලෝ තියන්න. හරියටම කැබිනට් මණ්ඩලයේ ජනතුමා කිව්වා ඔබතුමා මොකද ඉල්ලන්නේ මගෙන් අපෙන් මේක අනුමැතිය දෙන්න. මම අනුමැතිය ලේකම් ඡන්දේ රටවල් 183න් ලංකාවට ගේනවා කියලා.
හරි අපේ අනුමැතිය දෙකක් තියෙනවා.
විනාඩි 30ක ගන්නවා. හරි හරි
පහක් අතර එක දීලා තියෙනවා.
හරි එතනදී 183 රටවල් වලින් ඒකත් ඡන්දේ චීනය, රුසියාව, ඇමරිකාව ඔක්කොම මම ලංකාවේ දා පාර්ලිමේන්තුවේ ඡන්දයකට තානාපතිතුමා ඒ ඉඳලා ඒකත් ඡන්දෙන් රටවල් එන මාසේ එන අවුරුද්දේ මැයි වෙසක් වෙරලා 22 ඉඳලා ජූනි 23 ජූනි 3 වෙනිදා සති දෙකක් 183 රටවලින් 4000ක් විදේශ නායකයෝ නායිකාවෝ ලංකාවේ ලොකුම උළෙල දැන් කඩාකප්පල්නේ තත්ත්වෙට ඇවිල්ලා මට සැකයි තියයිද කියලා. එන අවුරුද්ද අපි සැලසුම් කළේ වෙසක් උළෙල මහා චීනෙන් දළදා වහන්සේ වඩමාන මෙහාට දෙනකක් කැලණි ඒ උත්සවත් එක්ක බුදුරජාණන් වහන්සේ මේ ලංකාව පුණ්‍ය භූමියක් කියන එකට අද කනගාටුයි කියන්න ඔය තාත්තාත් වෙලා තිනවා. ඉතින් මේ රටේ අපේ නියෝජ්‍ය කතානිතුමනි අපි මේ වැඩපිළිවෙල යනවාද? ස්ථාවර භාවයක් නැති මේ ආණ්ඩුව අද මේ විදිහට ලැජ්ජාව වෙන විදිහට ජනතුමා මම 2016 එක්සත් ජාතික සමුළුවට ගියා. ඒ ගියේ තිරසර සමුළුවට ජාත්‍යන්තර. ඒ ගිය වෙලාවේ එක්සත් ජාතිකගේ ඒ නිලධාරික එක්ක මම කෑම කද්දී මොකක්ද මට කිව්වේ? You know in English ek kiwa masigana kiyana passe your president is a marvelous man no I asked why when your president visited the United Nations office president of obama and the presidents of other leading countries surrounded him when the former president came to United Nations no one cared for him I had the reason is they said how your leading two parties are working together ada mama janathuma man bohoma ekaali inda pratibhatyase garu karana obutumaage nama e gaurwe neti karaganna epa maha janathawage saapakariyo kenne epa thaw parakku na man me aayachana karanne obutuma buddhimatwa me hora aanduwa me hora palakeyo ඔබතුමා ආරස්ස ගන්න යනවා නම් ඔබතුමාට මුළු ලංකාවම සාපේනවා. එක්සත් ජාතික පක්ෂයට වඩා මේ රටේ මම කියනවා අද ලියලා තියාගන්න මං කියව කියලා. නිදහස ලැබුවයින් පස්සේ ආශිර්වාද පක්ෂ දෙකක් තියෙන මේ රටේ. මම දේශපාලනේ මේ කතා කරන්න. එකක් එක්සත් ජාතික පක්ෂය. අනිත් එක ශ්‍රී ලංකා පක්ෂය. මේ දෙක තියෙන උන ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් මූර්ති ප්‍රතිමූර්තිවල දෙකක්. එක්සත් ජාතික පක්ෂයට තව ඒ වගේම බලවේගයක් ඇති අනුගණ මතක මුල කාලේ රාජාලය කියලා. මොකද වුනේ? සාපයක් වගේ ඒ අය ඔක්කොම නැති වුණා. ශ්‍රී ලංකා පක්ෂයේ අද මයි ජනාධිපතිවරණි මම ඔබතුමාට මා ආදරෙන් කියන්නේ. මම කතා කරන්නේ ජනාධිපතිවරණ ශ්‍රී ලංකා පක්ෂ ජ්‍යෙෂ්ඨ ගමේ ඉන්න අයට කතා කරන්නේ. මේ පක්ෂ දෙක තියෙන්න ඕන. අද ශ්‍රී ලංකා පක්ෂයේ දියවිල වදවි කරන්න යන වැඩවිල්ලක් යන්නේ. මොකද්ද මේ පොහට්ටුවක් කියන එකක් එක්ක? ලියලා තියාගන්න කතා නැතුවනි මම අද කැන්සර් ගත වෙනවා. ඒ සාපේදා අපේ පක්ෂ විනාකරන්න ගියට වුණා වගේ ශ්‍රී ලංකා පක්ෂිකයිනි ඔබ ඔබේ පක්ෂ අරස කරන ප්‍රජාතන්ත්‍ර නාමේ මේ අයට සාපේ වදිනවා. අර මං කියපු දේව සාපයක් නොපෙනෙන සමාජ ස්ටබ්ලිව් ආණ්ඩු බණ්ඩායක සිනමා බණ්ඩායක මෙතන අපි ගරු කරන අපි දැන් උඩ ඉඳලා ඒක තුලක හස්තයක මේ පිස්සු හැදිලා විනාශ වෙලා මේ පෞකාරය ඔක්කොම විනාශ වෙලා යනවා. එනිසා මේ රටේ සංචාරක මම දන්නවා වනජීවි තිරසරැමිති විදිහට තිරියා. අපිට තිබුණ විශාලම ප්‍රචාරයක් දෙන තුන ලෝකේ පුදුම ඉල්ලුම බුද්ධ ධර්මය මම චීනයේ ජනතුමාගෙන් ලියුම මට දුන්නා. ඔය හරියටම 26 දෙනෙම මම ගත්තේ 24 ඉඳලා චීනයේ. මොකටද චීන ජනතුමාට ලියුම 1960 සිරිමාව බණ්ඩාර මෙතිනේ මම බොහොම ආදරේ කරු කරනවා. එතුමිය නොබෙදුරු ජාතියගේ සමුලේ සභාපති නෙලා චීනයේ ගෞතම බුදුරජාණන් වහන්සේ 13 වහන්සේ තියෙනවා. සතියක් නිදා චතුරාස්ත්‍රයේ ප්‍රදර්ශනය කෙරුවා. මම චීනේ ගෙලාවේ ඒක බොහොම ආර්ස පිට තියෙන්නේ. අපි දැන් මහනුවර දළදා මාලිගාවට ගියාම කරුණුව පෙන්නනවා ඔක්කොරම. ඒ නෑ චීන රජය අනුමත කරන අයට චෛත්‍යයක් වගේ තියෙනවා. ඇතුළෙන් පඩිපෙලෙන් ඒ අය ප්‍රභූන් යන අනුමතය ඉදිරියට පෙන්නන්නේ. අනිත් අය කරුණාවගේ චෛත්‍ය වටේ කියලා වැඳලා යනවා වගේ වැඳලා යනවා. මේක මම ඉල්ලීම කරලා එහෙ කතා කරලා ජනාතුමාගේ ලියුම මම අරගෙන මට ඇඟේ වෙත්ත. ඒ ලියුම අර මම ගියේ 25 වෙනිදා. 25 වෙනිදා රෑ ගිහිල්ලා 26 වෙනිදා මට ඔන්න රජේ වෙනස් කෙරුවා. රාජබක්ස නීතිවරදි මේකේ දිවුරුඳුන කිව්වා. රාත්‍රියේ මං කොම සමුලුවක් ලෝක බෞද්ධ සමුලුව තිබුණේ චීනේ රටවල් 40 ගාණක්. අපේ මහානායක හමුදුර අපි ඇතුළු මෙංගිලේට නියෝජිත වෙච්ච 70 ගාණක්. ඒකේ මම ආපහු ආවා. මේ රටේ මම කියන්නේ ජනාතුමනි ඔබතුමා රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ අපි පක්ෂ ඔක්කොම එක බද අපි ශක්තිය පෙන්නලා තියෙනවා. ඔබතුමා බුද්ධිමත්ව කරන්න වෛරෙන් වෛර සංසිඳෙන්නේ නැහැ. ඔබතුමාට මම මතක් කරන්නේ මොකද්ද? ජේ.ආර්. ජාවදර් මෙතුමා කතානක තුමනේ ඒකේ කියලාම ඉවර කරනවා. ජපානයේ හවායි දූපතට බෝම්බ දාලා අපේටත් බෝම්බ දාලා ජර්මනිය එක පැත්තෙන් ගහන ගමන් ජපානය මේ රටවල ඔක්කොම අරගත්තා. යුද්ධයෙන් පරිදුන වෙලාවේ රුසියාව චීනය ඇතුළු බලවත් රටවල ඔක්කොම ජපානයේ නිදහස දෙන්න එපා කියද්දී එදා ගිහිල්ලා සැන් ෆ්‍රැන්සිස්කෝ එදා එක්සත් ජාතික සමුළුවට ගිහිල්ලා ජේ.ආර්. තරුණ මුදල් ඇමතිවරයා ඇරියේ ඩේසන මෙතුමා 52 ඇරලා කිව්වේ මොකද්ද? නැහි වේරාණි කියලාට කිව්වේ. ඒ ගාථාව කියලා වෛරින් වෛර සංසිඳෙන්නේ නැහැ. ජපානට අපි අනුකම්පා කරමු. ඕන්ට නැගිටින්න අත දෙමු. ඒ පිළි අරගත්ත නිසා තමයි ජපානයේ එකම විදේශ නායකයෙකුගේ පිළිරුවක් තියෙන්නේ ජයාජන මෙතුමා කියලා මතක තියාගන්න. ජයාජන මෙතුමාගේ පිළිරුව තියෙනවා. දේවත්වයෙන් සැලකනවා. ඒ නිසා කතානේ තුමනි මම මෛත්‍රීපාල සිරිසෙන ජනතුමනි ඔබතුමා ජයාජන මෙතුමා එදා බුදුදහමේ යනවා නම් අඩුවල් තියෙන ඇති මිනිහෙක් නැහැ. අපි අඩුවල් ඔක්කොගෙම තියෙන හැම එකනාගේ මගෙත් තියෙනවා. ඔබතුමා ඒ තියෙන දේවල් අපි කතා කරමු. අපේ කණ්ඩායම අපේ ඉන්න ලෑස්ති මුළු ඔක්කොම පක්ෂ ටික කතා කරලා ඔබතුමා බුද්ධිමත්ව වැඩ කරන්නේ නැත්නම් ඔබතුමා සාපේට පත් වෙනවා කියන ප්‍රකාශ කරමින් සංචාරක අංශයේ ඉස්සලා මේ ඉදිරි මාස දෙකේ මම කීව බලන්න කණ්ඩ නෙමෙයි හම්බෙන්නේ මොකද එදා 77 අපිට අපේ ඔබතුමාල කුඩා කාලේ බයිසිකල් නැහැ පුස්සයිකලේ ටයර් ගන්න මතකද මේන් ගෙන්නන ලියුම් ගාලා කියලා පැච් ගහලා කාර් එකෙත් එහෙමයි ඒ යුගයේ නෙමෙයි අද ඉන්නේ භයානකයි ලී වේගිරිනවා විනාශ වෙනවා නව යුගයක් එනවා
ඔබතුමාට බොහොම ස්තුතියි ගරු අලවතුර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි තියෙන්නේ කරුණාකරලා මතක තියාගන්න කතික ලයිස්තු ඉන්නවා 20 ගානක්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේ ඇතිලා තියෙන මේ තත්ත්වය විශේෂයෙන්ම ආශු මාර්සිංහ මන්ත්‍රීතුමා ගෙනාපු සංචාරක ව්‍යාපාරයේ අර්බුදයේ සම්බන්ධයෙන් කල්තබන යෝජනාවේ ට මූලික හේතුව තමයි මේක අද අපේ ලංකාවේ අහම්බෙන් ඇති සිද්ධියක් නෙමෙයි මේ දේශපාලන බලලෝභීකමට කෑදරකමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් ඒ වගේම තමන්ගේ නඩුහබ ටික අවසන් කරන්න ඉදිරියේදී ඒවට මූණ දෙන්න තියෙන බිය නිසා තමන්ගේ පවුලේ උදවියට තමන්ගේ සහචරයන්ට මහින්ද රාජපක්ෂත් එකතු වෙලා කරපු මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය මේ හොර ආණ්ඩුව නිසා තමයි අද මේ සංචාරක ව්‍යාපාරයේ විශේෂයෙන්ම පහුගිය කාල සීමාව තුළ විශාල දියුණුවක් මේ සංචාරක ව්‍යාපාරය අපි ලබා ගත්තා. ඒ ලබාගත් දියුණුව තුළ අපිට ලෝකය අපි පිළිගත්තා. ලෝකේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් තියෙන සංගරාව ලෝන්ලි පැනල් සංගරාව අපිව ලෝකේ හොඳම රට හැටියට පළවෙනි ස්ථානයේ හැටියට නම් කරලා සතියයි ගියේ. සිරිසේන ජනාධිපතිතුමා මේ දේශපාලන අස්සාර බව මේ රටේ ඇති කරා. අද අපිට පැහැදිලිව කියන්න ඕනි මේ විවස්සා විරෝධී නීති විරෝධී සදාචාර විරෝධී ඊනියා ආණ්ඩුව නිසා ආණ්ඩුව කියා ගන්නා මේ ආණ්ඩුව නිසා අද මේ රටේ සංචාරක ව්‍යාපාරය එහෙම පිටින්ම කඩාවැටලා තියෙනවා. අද අපි දැක්කා විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පණිවිඩ නිවේදනයක් දාලා තියෙනවා මේ සංචාරක ව්‍යාපාරයට මේ තත්ත්වය කිසිම හානියක් නැහැ කියලා. මං හිතන්නේ එයා කොහෙද දන්නේ ඉන්නේ විදේශ අමාත්‍යාංශ ලේකම් මම පැහැදිලිව කියන්න ඕනේ දැන් මෙතන ඊයේ පත්තරේ දේශපාලන අර්බුදයේ සංචාරක ව්‍යාපාරයට මරු පහරක් වෙලා කවුද මේ කියන්නේ ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය දැන් මේ ව්‍යවසායක සංගමය පැහැදිලි කරනවා පහුගිය කාල සීමාව තුළ සංචාරක ව්‍යාපාරය සඳහා මේ සංගමයේ සංගමයක් හැටියට රජයට අමතරව විශාල වෙහෙසක් අරගෙන විදේශ රටවල් වලට ගිහිල්ලා ප්‍රොමෝෂන් එහෙම නැත්නම් දිරිගැන්වීම් අපේ ප්‍රචාර කටයුතු ක්‍රියාත්මක කළා තමයි මේ தත්ත්වය උදා කරගත්තේ අපි ලෝකේ යන්න ඕනේ හොඳම රට හැටියට මේ සංගරා අපි හඳුන්වලා දෙන්න පටන් ගත්තේ මේ தත්ත්වය අපි ඇති කරගත්තාට පස්සේ ඉතින් මම පැහැදිලිව කියන්න ඕනේ අපි සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අපේ රජය විශාල කාර්යභාරයක් කරා ඒ වගේම ඒක අපේ රටේ ආදායමෙන් අපිට හම් වෙන විශාල පංගුවක් විදේශ රැකියාව වලට පස්සේ ඊළඟ තණ්ඩ ඇවිල්ලා තිබුණා අපි බලාපොරොත්තු වුණා ලබන අවුරුද්ද වෙනකොට ඒක පළවෙනි ස්ථානයට එන්න එහෙම තිබුණු තත්ත්වයක් තමයි මේ අද විනාශ කරලා දාලා තියෙන සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධයෙන් කතා කරනකොට අද සංචාරක ව්‍යාපාරය විතරක් නෙමෙයි අපිට විශාල අනතුරු ඇගවීමක් තියෙනවා අපි ඉතාමත් අමාරුවේ රාජපක්ෂ යුගයේදී අපිට නවත්තලා තිබුණු GSP Plus බදු සහනය සම්බන්ධයෙන් දැන් යුරෝපා සංගමයේ සාකච්ඡා කරනවා මේ අස්සාවර ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය නිසා අපිට ඒවා නවත්තනවද නැද්ද කියලා අද සාකච්ඡා අපිට ඉතාමත් අනතුරක් තියෙනවා එතන. ඒ වගේම අපිට අපේ මත්ස්‍ය සම්පත සඳහා අපිට ලබා දීලා තියෙන බදු සහනය යුරෝපයේ අද අපිට ඒවා අවදානමට ලක් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් මම පැහැදිලිව කියනවා සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ වැඩියෙන්ම සංචාරක අපේ රටට එන රටවල් 26ක් මේ වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අනතුරු ඇඟවීම් තමන්ගේ රටේ ජනතාවට අනතුරු අඟවලා තියෙන ශ්‍රී ලංකාවේ දේශපාලන අස්සාවර භාවය නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී අද මේ ගෙනියන වැඩපිළිවෙල නිසා අපේ රටේ සංචාරකයන් වලකී සිටින්නේ කියලා. අද මේ වන විට කොළඹ ප්‍රදේශයේ ගත්තත් සංචාරක හෝටල් ඒවගේම හික්කඩුව ප්‍රදේශයේ ගාල්ල ඒවගේම මේ පැත්තෙන් දඹුල්ල සීගිරිය මේ හැම ප්‍රදේශයකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි හෝටල් වලට වෙන් කරගත්ත කාමර ඒවයි ඒ බුකින් කැන්සල් කරලා තියෙනවා. එහෙමනම් අද මං හිතන විශාල පාඩුවක් රටක් හැටියට ගත්තාම විශාල මුදලක් කෝටි 10000කට වැඩි මුදලක් මේ මාසය තුල එහෙම නැත්නම් මේ පෞගේ 26 වෙනිදා ඉඳන් අපේ ඊයේ 26 වෙනකන් අද 27 වෙනිදා කෝටි 10000කට වැඩි මුදලක් අපිට පාඩු වෙලා තියලා සංචාරක ව්‍යාපාරයෙන් විතරක්. ඒ වගේම අපි මතක් කරන්න ඕනි අපි ආර්ථික විශේෂඥන්ගේ ගණන් අනුව සංඛ්‍යාලයක අනුව මේ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල නිසා මේ අස්සාවරභාවය නිසා තමන්ට තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න ඕනි නිසා මේ ගෙනිච්ච නීති විරෝධී ආණ්ඩුව නිසා අපේ රට රුපියල් බිලියන 800ක විතර පාඩුවක් මේ මාසය තුල ඇති වෙලා තියෙනවා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩියක් දෙන්න මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. අපි පැහැදිලිව කියන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේ අස්සාවර වෙලා අස්සාරභාවය ඇති කරලා තියෙන ඔබතුමාත් මහින්ද රාජපක්ෂත් කියන දෙපළ එකතු වෙලා ඒ තුලින් මේ රටේ විශාල පිරිසකට රැකියා අහිමි වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය විතරක් නෙමෙයි තවත් අවස්සා ගණනාවක් ආර්ථික වශයෙන් අපේ රට අහිමිගෙන යනවා. අපේ රට ලෝකෙන් අර මහින්ද රාජපක්ෂ යුගයේ වාගේ නැවත වතාවක් කොන් වෙන තැනට මේ රට පත් වේගෙන යනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අද පාර්ලිමේන්තුව තුළ බහුතරය අපි පෙන්ලා තියෙනවා 22ක් පෙන්නවා. දැන් අද වෙනකොට 23ක් තියෙනවා. අපි 28 29 වෙනිදා වෙනකොට අපිට පෙන්වන්න පුළුවන් ඒ 30ක් විතර බහුතරයක්. මම පැහැදිලිව කියනවා නියෝජ්‍ය කතානායකතුමනි එහෙමනම් මේ අස්සාවරභාවය නිම කරලා මේක අපිට අපිට මධ්‍ය කාලීන එහෙම නැත්නම් එදිනෙදා හැටියටත් දීර්ඝ කාලීන හැටියටත් මේ රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපාලා තියෙනවා. ජන ජීවිතයට බලපාලා තියෙනවා. එහෙනම් අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමාගේ මේ පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර වලට මේ වගේ රට අස්සාරභාවයකට පත් කරන්නේ නැතුව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාටත් අපි කියනවා මේ රටට යම් සුළුහන් හෝ ආදරයක් තියෙනවා නම් මෙවැනි මේ තත්වෙන් අයින් වෙලා බහුතරයේ තියෙන පැත්තට එහෙම නැත්නම් 26 වෙනිදාට පෙර තත්වයට අපේ රට නැවත පත් කරන්න ඒ අවස්ථාව බහුතරයට ලබා දීලා රට ඉස්සාවර කරාම තමයි මේ තත්වයෙන් අපිට මග හරින්න පුළුවන් වෙන්නේ කියලා මතක් කරමින් මට අවස්ථාව දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම වචන ස්වල්පේ අවසන් කරනවා.